නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස
subjective experience is very unique කියලා කියන එක තමන්ට විතරක් ආවේනික වෙච්ච දෙයක්. ඒක වෙනාට දැනගන්නට විදිහක් බෑ. ඒක තෝමස් නේගල් විශේෂයෙන් ඔබ විස්තර කරනවා. මට පුළුවන් වවුලෙක්ගේ මොළයේ පිළිබඳ සියලු තොරතුරු දැනගන්න, ඔවුන් මොළය සම්බන්ධයෙන් කතා කරන නිසා. හැබැයි වවුලාට දැනෙන ආකාරය මට කවදාවත් දැනගන්නට විදිහක් නෑ. එතකොට ඒක 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 සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස්. එතකොට පරචිත්ත විඥානන ඥානෙ එන්නේ ඉස්සරහනේ පොටෝනේ පොටෝ පාවිච්චි කරා. හරි, පරචිත්ත විඥානන ඥානෙන් ඔය පරචිත්ත විඥානන ඥානෙන් කෙනෙක්ව දැනගන්නකොට, සිතක් දැනගන්නකොට, සිතක් දැකගන්නකොට ඒ කෙනාට ඒ ලැබෙන වේදනාව නැත්තම් ඒ සතුට මිහිර කියන එක එයාට වගේ දැනෙන්නේ නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. දැන් බටහිර දර්ශනේ හැටියට මට අනුත් කෙනාගේ සිත බලනවා කියන එකත් අරුම පුදුම කතාවක්. ඒකෙන්ද අපි කියනවා ඒ සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් එක දැනගන්න එක පොදුවේ කියන්නේ. බවුලට දැනෙන විදිහ මට තේරුම් ගන්න බෑ. උපකල්පනයක් විතරයි කරන්න පුළුවන්. ඉමේජින් කරන්නට පුළුවන්. හැබැයි ඇත්තටම බවුලට දැනෙන්නේ කොහොමද? ඒ අත්දැකීම කොහොමද? ඒ වගේම මට වෙන කෙනෙකු දිහා, වෙන කෙනෙක් දැන් ඉර හඳ දිහා බැලුවා, මම කඳ දිහා මම උපකල්පනය කරා, මට දැනෙන හැඟීම යාට දැනෙනවා ඇති කියලා. නමුත් අපිට ඒක ස්ථිරව කියන්නට බෑ. ඒ කට්ටිය හැටියට. හැබැයි බුදුදහමේ සහ අනෙකුත් ආගමික දර්ශන විශේෂයෙන් ඔය ආධ්‍යාත්මය ගැන කතා කරන අනුන්ගේ හිත බලන්න පුළුවන් කියලා එකක් තමයි පරචිත්ත විඥාන ඥානය කියලා කියන්නේ. ඒ පරචිත්ත විඥාන ඥානයෙන් මට අනිත් කෙනා ලබන අත්දැකීම යම් පමණකට දැනගන්න පුළුවන්. මොනවද ඒ දැනගන්න පුළුවන්? එයාගේ ඒ වෙලාවේ තියෙන සතුටු හිතක්ද, ශෝක හිතක්ද, රාග සිතක්ද, ද්වේෂ සිතක්ද, කුසල සිතක්ද කියලා දැනගන්නට පුළුවන්. ඒ වගේම තමන්ගේ අත්දැකීම් අනුව එක දැනගන්න තේරණ ගන්න පුළුවන්. ඒක දැනෙනවා යාට තමන්ට. ඊට පස්සේ දෙවෙනි එක තමයි යා මොකද්ද හිතන්නේ කියලා දැනගන්නට පුළුවන්. මම මේ වෙලාව හිතන්නේ කන්දක් ගැනද, කැලයක් ගැනද, ලෞකික අරමුණක් ගැනද, භවනාවක් ගැනද, පුද්ගලයෙක් ගැනද කියලා තේරුම් ගන්නට පුළුවන්. හැබැයි හොඳට මතක තියාගන්න, පරචිත්ත විඥානන ඥානෙත් යම් සීමාවක් තියෙනවා. මොකද්ද ඒ සීමාව? යම් කිසි දෙයක් ගැන හිතනකොට මට ඒක දැනෙන විදිහක් තියෙනවා. දැන් උදාහරණයකට යම් මම මට ලැබිච්ච අමිහිරි අත්දැකීමක් සිහි කරනකොට ශෝකයක් එන්නට පුළුවන්. මිහිරි අත්දැකීමක් සිහි කරනකොට මට සතුටක් එන්නට පුළුවන්. භාවනාවෙන් මොකක් හරි අරමුණක් ගැන සිහි කරනකොට, භාවනා කරනකොට භාවනා අරමුණ කසින නිමිත්ත වැටහෙනවා, කුසල සිත තියෙනවා, ඒක කුසල සිතට දැනෙන විදිහක් කියලා එකක් තියෙනවා. මේ දැනෙන විදිහ පරචිත්ත විඥානන ඥාණයට දැනෙන්නේ නැහැ. හොඳට තේරුම් ගන්න. එහෙම දැනෙන්නේ නැහැ. ඒක ආවේනිකමයි. ඒ වෙලාවේ ලැබෙන ආධ්‍යාත්මික සුවය අර දැනගමියා සුවයක් ලබනවා කියලා තේරුම් ගන්න පුළුවන්. හැබැයි ඒ සුවය ඔහුට දැනෙන්නේ නැහැ. එහෙම දැනුනොත් බැරි වෙලා හරි නිරයේ දුක් විඳින සත්වයාගේ හිත බලන යෝගියාටත් ඒ දුක දැනෙන්නට ඕනේ. ඒක ලොකු ප්‍රශ්නයක් බවට පත් වෙනවා. ඒ වගේම භවනා කරන යෝගියාගේ හිත බලලා ඒ එයාට ඒ වෙලාවේ ලැබෙන අත්දැකීම මෙයත් වින්දොත් එතන ලොකු එයාට භාවනා සැපය අනිත් කෙනාට ලබන්න පුළුවන්. එහෙම වෙන්නේ නැහැ. ඒ නිසා මේ පරචිත්ත විඥානන ඥානෙත් සීමාවක් තියෙනවා කියලා තේරුම් ගන්න. ඒ සීමාව තමයි ඔක ඇත්තටම දැන් සාමාන්‍යයෙන් හොඳ එකක් තමයි. දැන් බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥානෙට සියලු දැනගන්න පුළුවන්. හැබැයි උන්වහන්සේ දැන් සර්වඥතා ඥානෙ මම දැන් උදාහරණයකට මම දුකෙන් ඉන්නවා නම් මගේ ද්වේෂ මූල සිත දැනගන්නවා. ඒ අරමුණ දැනගන්නවා. ඒකේ හේතු දැනගන්නවා. හැබැයි මේ දුකෙන් ඉන්නකොට මට දැනෙන අමිහිරක් තියෙනවානේ. වේදනාවක් තියෙනවානේ. ඒ වේදනාව උන්වහන්සේ විඳින්නේ නැහැ. උන්වහන්සේක දැනගන්නවා මෙයා වේදනාවෙන් ඉන්නේ කියලා. නමුත් මට දැනෙන අර පීඩාකාරී බව උන්වහන්සේට දැනෙන්නේ නැහැ. ඒක දැනගත හැකි එකක් නෙවෙයි. ඒක විඳින පරාසයතිනේ. හොඳට ඒක ඥානේ පරාසයතිනේ කන්නේ වී. ඒක දැනගන්න, ඒක විඳින දෙයක්. ඒක නිකන් සරල වශයෙන් කිව්වොත් බුදුරජාණන් වහන්සේට මාව දැනගන්නට පුළුවන්. හැබැයි මම වෙන්න බෑ. මම වෙනවා කියන්නේ ඒ වෙලාවේ ලැබෙන වේදනාව මම විඳින්නේ. ඒක වෙන කෙනෙක්ට ලබන්න බෑ. කොහොම ක්‍රමයකින් ලබන්නවත් බෑ. හැබැයි මෙයා වේදනාවෙන් ඉන්නේ කියලා සම්පූර්ණ තේරුම් ගන්නට පුළුවන්. අවබෝධ කරගන්නට පුළුවන්. ඒකේ හේතු දැනගන්නට පුළුවන්. ඇයි මෙයා මේ විඳින්නේ මොන කර්මයෙන්ද කියලා දැනගන්න. ඒක තමයි පරිපූර්ණ අවබෝධය. අවබෝධයේ පරාසයේ තියෙන තේවල් තේරුම් ගැනීමක්. මේ කතා කරන්නේ විඳින භව කියන එක. ඒ නිසා මතක තියාගන්න, නිරේ සත්වයේක් මේ පරචිත්ත විඥාන ඥාණයෙන් නිරේ සත්වයේක් විඳින හිත බලන්නට පුළුවන්. හිත බලනකොට ඒක ද්වේෂ මූල සිතක් සහ ඒකේ අරමුණ අනිෂ්ට ආරම්මණය දැනගන්න පුළුවන්. උබ්බේ නිවාස ඥානේ කර්මය දැනගන්න, යථා කම්මූපක ඥානේ කර්මය දැනගන්නට පුළුවන්. හැබැයි එයාට ඒ වෙලාවේ ලැබෙන ෆීලිං එක නැත්තම් ඒ වේදනාව දැනගන්න පුළුවන්, ඒක දැනෙන්නේ නැහැ ඒ විදිහට. ඒක ෆීල් වෙන්නේ. එහෙම වුණොත් එහෙම ලොකු ගැටලුවක් වෙනවා. අන පරචිත්ත විඥාන ඥාන ලාභියා අනුන්ගේ දුක් විඳින කෙනෙක් බවට පත් වෙනවා. අනුන්ගේ සැප විඳින කෙනෙක් බවට පත් වෙනවා. ඒ තේ නිසා ඒකත් හොඳට තේරුම් ගන්න මේ අභිඥා ඥානයේ තියෙන පරාසය. ඒකට හිතන්න එපා මේක සීමා සහිත වුණාද? නෑ, සීමා සහිත වීමක් නෙමෙයි මේ කියන්නේ. අභිඥා සියල්ලම තියෙන්නේ ඥානයන්. ඥානයන් වලින් කරන්නේ දැන ගැනීමක්. වේදනාවෙන් කරන්නේ විඳීමක්. විඳිනවා කියලා කියන එකයි දෙයක් දැනගන්නවා කියන එකයි දෙකක්. ඒතර ඥාන අභිඥාලාභියෙක් මාව දැනගන්නට පුළුවන්, මගේ සියලු තොරතුරු ඇනලයිස් කරන්නට පුළුවන්. හැබැයි මට ලැබෙන වේදනාව ඔහු ඒ විදිහට විඳිනවා කියලා එකක් නැහැ. විඳින්නේ තමන් පමණයි, මතක තියාගන්න. ඒ නිසා මම කරපු කර්මය නිසා විඳීම සිද්ධවන්නේ මට. ඒක බුදුවරයෙක් දැනගන්න බව ඇත්ත. මම විඳින වේදනාව දැනගත්තට උන්වහන්සේක විඳින්නේ නැහැ. උනාසිතක දැනෙන්නේ නැහැ, ඒ ෆීල් වෙන්නේ නැහැ මට විදියට. හැබැයි උනාස තේරුම් ගන්නවා මෙයා දැඩි වේදනාවක ඉන්නේ කියලා. ඒ නිසා ඔක අපි ඉස්සෙල්ලම තේරුම් ගන්නට ඕනේ. මේ පරචිත්ත විඥානන ඥානාදී තේරුම් ගන්න. දැන් අපිට තියෙන යා ගිය වර අපි මේ ඥානේ විස්තර කරන්නට යෙදුනා. දැන් අපිට මේ ඥානයේ ඥානෙන් දැනගන්න අවසිට පිළිබඳව විවරණය තමයි තේරුම් ගන්නට තියෙන්නේ. එතකොට මේ අතර 9 වෙනි පිටුවේ අපි ඉන්නේ. මම හිතනවා මේ පොත හැමෝටම ලැබෙන්නට ඇති කියලා, හෑන්ඩ්අවුට් එක. ඒ සිට්ටික විවරණය කරනවා බුදුරජාණන් වහන්සේ සාමාන්‍ය ඵල සූත්‍රයේදී. සරාගං වා චිත්තං සරාගං චිත්තංති පජානාති, වීතරාගං වා චිත්තං වීතරාගං චිත්තංති පජානාති කියලා. ඒ පුද්ගලයාගේ සිට්ටික චිත්තානුපස්සන සතිපට්ඨානෙ දැක්වුවා වගේ කොටස් 16කට කඩනවා. දැන් අභිධර්මයේදී අපි සිත් 89කට කඩනවා. මෙතනදී මේ සූත්‍රයේදී මේ සිට්ටික 16කට කඩනවා. ඒක 16 යුගල 8කට වර්ග කරනවා. මොකද්ද යුගල 8? අපි පිළිවෙලින් යන් එක එක විස්තර කරමින්. පළවෙනි එක තමයි සරාග චිත්තය සහ වීතරාග චිත්තය. සරාග කියලා කියන්නේ රාගයේ සහිතයි, කියන්නේ ලෝභයේ සහිතයි කියන එක. ඇලීම් සහිත සික. විතරාග කියලා කියන්නේ ලෝභය නැති හෝ ලෝභයට විරුද්ධ වෙන්නට පුළුවන්, නැත්නම් ලෝභයෙන් තොර සිත කියන එක. බලමු අපි මේක විස්තරේ, මේවා ගැන ගැඹුරු විස්තර අපිට අටුවා ටීකාවල හම්බ වෙනවා. තරගෙන තේරුම් ගන්න එක වැදගත්. නමුත් දැන් පරචිත්ත විඥානන ඥාන ලාභියාට මේ දැනුම ඕනිද කියලාවත් අවශ්‍ය නැහැ. ඔහුට තියෙන්නේ ඥානේ. අපි කතා කරා කොහොමද චුද්ධ සාකාර වශීබ, අපි විචාරම කතා කරා කොහොමද කසින නිමිත්ත හදාගන්නේ. කෙටියෙන් කිව්වොත් ඒක භාවනා කරන්නේ කොහොමද? ඇස් වහගෙන ඇස් අරගෙන භාවනා කරමින් ඒ නිමිත්ත හිතට ගන්න හැටි, ඒකෙන් උග්ඝහ නිමිත්ත පටිභාග නිමිත්තට ඇවිල්ලා ධානයට පැමිණෙන හැටි, ධානයේ වශී කරන හැටි, ဒုတိය ධානයට යන හැටි, තෘතිය ධානය එහෙම කියලා චතුර්ථ ධානයට ගිහිල්ලා ඒ ධානයන් උග්ඝාටන නිමිති උග්ඝාටනය කළ අරූප ධාන උපදවන හැටි, ඊට පස්සේ අරූප ධාන 64ම උපදවලා කොහොමද මේක වශීභාවයට ප්‍රාප්ත කරන්නේ? ඒ වශීභාවයට ප්‍රාප්ත කරලා ඉර්ධවිද අභිඥාවට එන හැටි අපි කතා කරා සවිස්තරව. අපිට අවුරුදු කීපයක් ගියා එකට. ඊට පස්සේ ඊළඟට අපි කතා කරා සෝත ධාතු විසුද්ධි ඥානය, දුර තියෙන ශබ්ද අහන හැටි විස්තර කරා, දැන් තියෙන අනුන්ගේ සිත් බලන හැටි විස්තර කරා. එතකොට මේ සියලු විස්තර දැනගන්න අවශ්‍ය නැහැ ඔබට අභිඥා උපදවා ගැනීමට, උසහායකින් ප්‍රයෝජන ගැනීමට. නමුත් අර මේ විස්තර දැනගෙන ඉන්නවා නම් ඒක තුළ ඉගෙන ගන්න අයට ලොකු දැනුමක් එනවා මේ සිත සම්බන්ධයෙන්. සහ තමන්ට අභිඥා උපදවා ගන්න පුළුවන් වුණොත් කීප දිනක් ඒකට උත්සාහ කරගන්න පුළුවන් වෙයි සමහර විට. ඒ උත්සාහය ගත්තොත් මේව දැනන් ඉන්නකොට හොඳ විස්තරයක් අපිට දැනෙනවා. දැන් උදාහරණයකට අභිඥාව කියන එක ලඝු කොට සලකන්නට එපා, මේක විපස්සනාව නෙවෙයි කියලා. භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ බෝධි මණ්ඩලයේදී විදර්ශනා භාවනාව සිද්ධ කරන්නේ පස්චිම ඥාමේදී. පස්චිම ඥාමේ කියලා කියන්නේ අපි දල වශයෙන් ගත්තොත් රාත්‍රී 2ත් 6 කිනට වඩා ඉරු අරුණෝද්ගමනයත් අතර. අරුණෝද්ගමනේ වෙන්නේ නැති අපි තන 4:05 ගානකට 5:00 වගේ මොඳ නැ ඒ බුද්ධගයාවේ වේලාව අනුව බලන්නට ඕනේ. එතකොට ඒ යම් කිදිර අපි දල වශයෙන් පැය 3 මාරක් 4ක් වගේ කාලයක් උන්වහන්සේ භාවනාව සිද්ධ කරනවා. එතකොට මේ භාවනාව සිද්ධ කරන්නට කලින් බුදුරජාණන් බෝධිසත්වයන් වහන්සේ අතරම උන්වහන්සේ චුතූපපාත ඥාණයෙන් ලෝකය බලනවා. ඊට කලින් පැය 3-4ක් කාලයක් බලනවා. පුබේ නිවාසානුසති ඥාණයෙන් බලනවා. ඒතර පැය 8ක විතර කාලයක් උන්වහන්සේ අභිඥාව තමයි එක්සර්සයිස් කරන්නේ, පාවිච්චි කරන්නේ. එතන මේ අභිඥාව පාවිච්චි කිරීමෙන් උන්වහන්සේගේ ලකු ඥාණය අවදිවීමක් සිද්ධ වෙනවා. මොකද උන්වහන්සේ දැනගන්නවා මේ සත්වයන් මෙරි මෙරි උපදින්නේ කර්මය හේතු කරගෙන, කැලස් හේතු කරගෙන. ඊට පස්සේ මගේ ආත්ම භාව විතරක් නෙවෙයි අනිත් සියලු සත්වොත් මේ විදිහම ප්‍රොසෙස් එක යන්නේ කියලා තමන්ගේ සංසාර ගමන ජාතක ටික, එතකොට අපිට තියෙන ජාතක 500 ගාණක් උන්වහන්සේ ඉතින් මුළු කතාවම බලන්නේ නැති උන්වහන්සේගේ සංසාර ප්‍රවෘත්තිය. ඊට පස්සේ අනිත් සත්වයොත් මෙහෙම මෙරි මෙරි උපදින හැටි මේ කට්ටියකෙත් තියෙන එකම එකක්. එතකොට තමන්ගේ නියැදිය, අනිත් සත්වයන්ගේ නියැදිය චතුප්පත ඥානින් සාමාන්‍යයෙන් බැලුවා කියන්නේ දවස් 7ක් පස්සට, දවස් 7ක් ඉස්සරහට, ඒ දවස කියන දවස් 15 ඇතුළත සක්වල මැරෙන උපදින සත්වය ටික බලනවා උන්වහන්සේ කර්මානුරූපව. එතකොට උන්වහන්සේට කර්මය විපාකය ආදිය සම්බන්ධයෙන් ලොකු අවබෝධයක් තියෙනවා. සහ ඥානයේ දියුණු නිසා, මොකද චින්තාමය ඥාණයෙන් උන්වහන්සේ අනිත්‍ය දුක්ඛ අනාත්මයන් තේරුම් අරන් හිටපු නිසා දල වශයෙන් උන්වහන්සේට ඒක තුල මේ සත්වයක් නෙවෙයි මෙරි මෙරි උපදින්නේ හේතුඵල සම්බන්ධයක් කියන එක පිළිබඳ අදහස ස්ථාවර වෙනවා. ඒ නිසා මේ චතුප්පපාත ඥානයේ, බුබ්බේ නිවාස ඥානයේ මත තමයි උන්වහන්සේගේ විදර්ශනාවේ ෆවුන්ඩේෂන් එක හැදෙන්නේ. ඊට පස්සේ ඒ තමන් දැකපු සංසාර ප්‍රවෘත්තිය සහ අනිත් සත්වයන්ගේ මිය යෑම ඉපදීම කියන ඒවා සත්වයෝ මැරිලා උපදිනවා නැත්නම් මම සසර ගියා කියන එක වෙනුවට අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන, විඥාන නිසා නාම රූප කියලා අභිඥාවෙන් දැක්කේ, උන්වහන්සේ දැක්කේ තමන්ගේ පෙර ආත්ම භාව. මහෝෂධ පඬිතුයෝ දෙවියෙක් වෙනවා, වෙස්සන්තර වෙනවා, දෙවියෙක් වෙනවා, සිද්ධාර්ථ වෙනවා, මේ විදිහට දැන් උන්වහන්සේගේ ජීවිත කතාව දකිනවා. අන්නේ සත්‍යෝ මැරිලා උපදින එක දකිනවා. ඒතර මේ මුලින්ම මේ සම්මා දිට්ඨිය හොඳට ස්ථාවර වෙනවා බෝධිසත්වයන්ට. ඒ සාමාන්‍යයෙන් අපි හිතන්නේ මගේ පෙර භවයන් අනිත් සත්‍යයන්ගේ මර රූප. එතකොට උන්වහන්සේ දැන් මේ පදනම මත ඉඳගෙන පශ්චිම යාමේදී මේ සත්‍යෝ මැරිලා උපදින එක වෙනුවට මෙතන තිබුණේ නාම රූප දෙකක් කියලා අර සත්ව සංඥා මුලිනුපුටා දමලා අවිද්‍යාව නිසා සංස්කාර, සංස්කාර නිසා විඥාන කියලා අර අභිඥාවෙන් ලැබිච්ච සම්මා දිට්ඨිය මත පිහිටලා තමයි විදර්ශනාවට හැරෙන්නේ. චත් ප්‍රත්‍යක්ෂාරයට පැමිණෙන්නේ උන්වහන්සේ. එතකොට මේ සත්ව මේ ඊතර ඒ ඉස්සලම ඒ තියෙන ෆිනොමිනන් එක නැත්තම් ධර්මතාවයේ ඍජුව ප්‍රත්‍යක්ෂව දැන ගැනීම තමයි උන්වහන්සේගේ පදනම වෙන්නේ විදර්ශනාවට. එතකොට මේ ධානසිතුත් ගොඩක් පදනම වෙනවා. ඊට පස්සේ උන්වහන්සේ ඒ නිසා මතක තියාගන්න මේ පරචිත්ත විඥානන ඥානයේ වගේ එකක් දැනගත්තොත් බෞද්ධ්‍ය වශයෙන් අබෞද්ධය දැනගන්න එකත් හොඳයි. මොකද ඥානයට ඒක වැදගත්. කවදාවත් අභිඥාව නිග්ලෙක්ට් කරන්න එපා, ඒකට ගරහන්නට එපා. ඒක බෞද්ධ අබෞද්ධ කෙසේ වෙතත් අභිඥාව කියන්නේ විශිෂ්ට නුවණක්. ඒක විශේෂ දෙයක්, හැමෝටම කරගන්න බැරි එකක්. හැබැයි අපි හැමෝම සසර උපදවලා තියෙන එක ගැන බයවෙන්නත් එපා. ඒතකොට මේ පරචිත්ත විඥාන ඥාණයෙන් බෞද්ධයෙක් ලෙස ඔබ අනිත්‍ය සිත් බලනකොට ඔබට පුළුවන් මේකට ඇප්ලයි කරන්නට. මේක හුදු සිතක් විතරයි, පුද්ගලයෙක් හිතනවා නෙවෙයි කියලා අභිඥා සිතෙන් බලනවා. ඊට පස්සේ විදර්ශනාව මේකට ඇප්ලයි කරන්නට පුළුවන්. විදර්ශනාවෙන් ඕනනම් ඒක හරවලා විදර්ශනා ඥානෙ දිනු කරන්නට පුළුවන්. ඕක විශේෂයෙන් අපේ මෑත භාගයේදී ඔය එක එක එකමන කියනනවා රෙවොලූෂනරි නැත්නම් එහෙම නැත්නම් ලොකු පරිවර්තනීය වෙනසක් සිදු කරනවා. ඕක සම්බන්ධයෙන් පාවොක්සයාඩෝ ස්වාමීන් වහන්සේ බුරුම රට උන්වහන්සේගේ ශිෂ්‍යෝ මම ඇසුරු කරන නිසා මම දන්නේ ඒ දිබ්බ චක්කෝ එක අපි ඉදිරියේදී කතා කරමු. ඒ දිබ්බ පරචිත්ත විඥානණයට ඔක යොදාගන්න. නමුත් ඒක යොදාගන්න පුළුවන් කියලා මතක තියාගන්න. දිබ්බ චක්කුව උපදවාගෙන දිව්‍ය ලෝක නිරයන් සහ අන්‍ය සත්වයන්ගේ බලලා සහ පුබේ නිවාසානුස්මති ඥාණයෙන් තමන්ගේ පෙර භවයන් බලාගෙන යනකොට සහ දිබ්බ චක්කුවෙන් තමන්ගේ රූප ශරීරය බලනකොට ඒක තුල උන්වහන්සේලා චිත්තෝත්පාද රූප කලාප වලට මනස හරවලා විදර්ශනාව. මේ දිබ්බ චක්කුවෙන් ලැබිච්ච දර්ශනයෙන් විදර්ශනාව පටන් ගන්නවා. කිතාව ගැඹුරු විදර්ශනාව. ඒක කරන්න පුළුවන් එකක්. ඒක සාමාන්‍යයෙන් කරන්නේ නැහැ. ඒ අපි සාමාන්‍යයෙන් විදර්ශනාව සිද්ධ කරන්නේ මානසිකාර ක්‍රමේ ශුද්ධ විපස්සනාව තමයි සාමාන්‍ය. සමහරව ධ්‍යානයේ මත පදනම් වෙලා ධ්‍යානයේ නැගිසලා විදර්ශනාව වඩනවා. එතකොට උන්වහන්සේ මෑත භාගයේදී ඒක ඉස්සරත් උන්වහන්සේලත් කරලා තිබුණේ ධ්‍යානයේ මත පදනම් වෙලා විදර්ශනාව වඩන එක. නමුත් කාලයක් පටන් ස්වාමීන් වහන්සේ චුද්ධ සාකාර වශී භාවය ගැන පදනම් වෙලා දිබ්බ චක්කු උපදවලා ඒ දිබ්බ චක්කු ආලෝකෙන් ධ්‍යානාවලෝකෙ නෙවෙයි දිබ්බ චක්කු ආලෝකයෙන් තියෙන එක ඇති සැටියෙන් දැකලා එතන විදර්ශනාව ආරම්භ කරනවා. ඒතකොට දෙවියන්ගේ රූප පවා විදර්ශනා කරන්න දෙනවා. ඔක තමයි මම මේක 100% කියන්න මම දන්නේ නැහැ. නමුත් මම හිතනවා ඔය ක්‍රමය වෙන්නට පුළුවන්. බෝධිසත්වයන් වහන්සේ දසදහසක් ලෝක ධාතුවල විදර්ශනාව සිද්ධ කරන්නට ඔක භාවිතා කරා වෙන්නට පුළුවන්. ඒ කියන්නේ උන්වහන්සේගේ දිවස් ආලෝකයේ පතරවල තමන් වහන්සේගේ නාම රූප පමණක් නෙවෙයි අන්‍ය සත්‍යයන්ගේ නාම රූපත් විදර්ශනාවට ලක් කරා වෙන්නට පුළුවන්. ඒක තුළ සත්ව සංඥා මුනුඩුපුටා ධම්මෙන් සාමාන්‍යයෙන් සාරත් දීපනී ටීකාවේ සඳහන් කරනවා මහා බෝධිසත්වයෙක් දසදහසක් ලෝක ධාතුවල නාම රූප විදර්ශනා කරනවා සියල්ලෙන් සියල්ල කරාද නැත්නම් සමූහ සමකම දෙක මත දෙන්නේ කොහොමද ඊට පස්සේ කරනවා කොහොමද දසදහසක් ලෝක ධාතුවල පසේ බුදුරජාණන් වහන්සේලා මධ්‍ය මණ්ඩලය ඒ කියන්නේ මත කීපයක් තියෙනවා ටීකාවල එකක් තමයි මධ්‍ය මණ්ඩලය කියන්නේ දඹදිව මධ්‍ය මණ්ඩලයේ තියෙන නාම රූප විපස්සනා කරනවා කියලා අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාත් ලොකු ප්‍රදේශයක විදර්ශනාවක් සිද්ධ කරනවා ඊට පස්සේ ඒ විදිහට එන්න එන්න පරාසය අඩු වෙනවා. එතකොට මගේ මතකයේ හරිනම් ඕක වෙනස් වෙන්න පුළුවන් සමහරලාට. ඉතින් එතකොට කොමාරි ලොකු පරාසලින් කරනවා. ඉතින් මේ අපේ ෂැඩෝ සයින් හන්සේ ඒ ක්‍රමය ඇත්තටම ඒක හඳුන්වා දෙනවා අද සමාජයේට. ඉතින් මේ දිබ්බ චක්කු උපදවලා ඒක තුර විදර්ශන කරනවා. ඒ නිසා මේ පරචිත්ත විජානන ඥානය හැම උපදවා ගත්තොත් ඔබ අපේ අභිධර්ම දැනුම සහ සාමාන්‍ය බෞද්ධ දර්ශනයක් දැක්මත් එක්ක සරාග චිත්ත වීතරාග චිත්ත කියලා වෙන කෙනෙක්ගේ ඒ සිත බලලා ඒව එක ගැටෙන්නේ නැද අපි සාමාන්‍ය සදෝෂ සිත දැනගත්තොත් එහෙම මේ මනුස්සය මගෙත් එක්ක ඉන්නේ කියලා මමත් ගැටෙනවනේ ඕකනේ සාමාන්‍ය ක්‍රමයේ වෙන්නේ. ඒතර අභිඥාවෙන් ඕක බැලුවොත් අපි තේරුම් ගන්නට ඕනේ ගැටෙන්න යනව නෙවෙයි අපි මෙයා ඉන්නේ ද්වේෂයෙන් කියලා තේරුම් ගන්න. ඒක ද්වේෂ සිතක්. ඒක හුදු සිත් චිත්ත මාත්‍රයක් කියලා ඒතරම විදර්ශනාට හරවන්න පුළුවන්. එනිසා මේ සියලු අභිඥාන ඔබට විදර්ශනාවට හරවන්නට පුළුවන්. ඉර්ධි විදය කියන එක කොහොමද හරවන්නේ කියලා හොත් ඒකත් ඉතින් එක විදිහකට කරත හැකි. නමුත් ඒක බොහෝ දුරට තියෙන මතකද ඉර්ධි විදයේ තියෙන පහසුවට තමන්ගේ පහසුව සඳහා සහ අන් අයට ධර්මාභෝධය කිරීම සඳහා ධර්මය කියා දීම සඳහා ඒ වගේම අන් අයව රක්ෂා කිරීම සඳහා ඒ කියන්නේ බක බ්‍රහ්මයා නැවත නැවත බ්‍රහ්ම ලෝකෙ ඉපදුනේ ඒ ස්වභාවික විපත් වලින් තම ඒ මිනිසුන් ආරක්ෂා කරන ගඟ උඩ ප්‍රදේශයේ ඉඳලා බක බ්‍රහ්ම සූත්‍ර අටුවාවේ තියෙන්නේ බ්‍රහ්මාය සූත්‍ර අටුවාවේ බක බ්‍රහ්ම සූත්‍ර අටුවයි. එතකොට ඒ බ්‍රහ්ම නිමන්ත්‍රණ හරි මොකද සූත්‍ර අටුවාවක තියෙන්නේ සංයුත්ත නිකායි. එතුමා ඉන්නේ උඩු ගංවල ඒ තාපසතුමා. යට ගඟේ ඔය ගං වතුර හැම එනකොට මිනිස්සුන්ව බේර ගන්නවා ඒ අභිඥාවේ. ඒ නිසා එතුමා බ්‍රහ්ම ලෝකේ ඉන්නකොට බ්‍රහ්ම ලෝකෙන් බ්‍රහ්ම ලෝකෙට ඉපදී ඉන්නවා. එතන කාලයක් ඇද්දි අමතක වෙනවා තමන් නিত্য පුද්ගලයෙක් ලෙස අර්ථකථනය කරගෙනවා. ඊට පස්සේ බුදුරණස් තමයි මානෙ දමනය කරන්නේ. ඉතින් ඒ නිසා මේ අභිඥාව යොදා ගන්න පුළුවන් ඔබගේ සුඛ විහරණයට වේගෙන් යන්න ඒවා මේවා කරන්න. අන් අයගේ ආරක්ෂාවට විශේෂයෙන් අන් අයව මිත්‍යා දෘෂ්ටියෙන් මුදවන්නට ඊට පස්සේ එකක් තමයි විශේෂයෙන් බුද්ධෝත්පාදයේදී මේ ධර්මය ලෝකෙතර ප්‍රචාරණය කරවන්නට බුදුරජාණන් වහන්සේ යමක මහා ප්‍රතිහාරයෙන් ඒක සිද්ධ කරලා තිනවා. ඒ විදිහට ඒක ඉතින් අනිත් අභිඥා ටික ගත්තට පස්සේ කෙලින්ම විදර්ශනාවට පාදක කරගන්නට පුළුවන්. ඔකට තේරුම් ගන්න. අත්‍යවශ්‍යම නැහැ. නමුත් ඒක පාදක කරගන්නට හැකියාව තියෙනවා. දැන් අපි බලමු අපි පද විවරණයට කියලා සරාගචිතේ මුලින්ම තියෙනවා අනුන්ගේ සිත බලනකොට මෙන්න සරාගචිතක් වීතරාගචිතක් කියලා තේරුම් ගන්න. සරාගචිත කියලා කියන්නේ ලෝභ මූල සිත කියන එකයි. ලෝභය ඇති සිතක්. ලෝභය මූල කොට ඇති සිතක් නැත්නම් ලෝභයේ සහිත සිතක්. වීතරාගචිතය කියන්නේ ලෝභයෙන් තොර සිතක් කියන එකයි. බලමු අපි සරාගං චිත්තං ලෝභ මූල සිත අට විතරාගං චිත්තං සියලු කුසල සහ අභ්‍යාකත සිත් කුසල සිත් සහ අභ්‍යාකෘත සිත් යෝනිසෝ මනසිකාරේ ප්‍රත්‍ය කොට සහ හේතු කරගෙන පවතී. යෝනිසෝ මනසිකාරේ ප්‍රත්‍ය කොට මට සියලු අභ්‍යාකෘත සිත් යෝනිසෝ මනසිකාරයට මානසිකාරය නිසා පවතිනවා කියන එක මගේ දැනුමෙන් මට විස්තර කරගන්න තේරෙන්නේ නැහැ තාම. ඒ නිසා මම මේක question marks වගේක් දාලා තිනවා. ඒක දාලා තියෙන පාඩි යෝනිසෝ මනසිකාර පච්චයතං හේතුකතා කියලා තමයි කියලා තියෙන්නේ. මොකද දැන් අව්‍යාකත සිත් කොම අකුසල විපාක සිත් තියෙනවනේ. ඒකට යෝනිසෝ මනසිකාරය කොහොමද ආවේ කියන එක මට තේරුම් ගන්න අමාරුයි. ක්‍රියාසිත නම් පැහැදිලි. රහතන් වහන්සේගේ ක්‍රියාසිත සහ කුසල සිත් පැහැදිලි. විපාක සිත් වලට කොහොමද මේක ආවේ කියන එක කුසල විපාකේ නම් උදාහරණයකට ඒකේ හේතුව වෙච්ච කුසලයේ යෝනිසෝ මනසිකාරයෙන් කියලා ලීනිය නැත්තම් දුරින් හේතුවක් පෙන්වන්නට පුළුවන් අකුසල විපාක සිත්වලට. ඒක මට තේරෙන්නේ නැහැ කොහොමද ඉන්සද ක්වෙස්චන් මාක් එක දාලා තියෙන්නේ. සහ මනෝද්වාරාවජනේ සහ පංචද්වාරාවජන කියන සිත් දෙකත් යෝනිසෝ මනසිකාරය ප්‍රත්‍ය කරගෙන පවතින්නේ කොහොමද කියන එක තේරුම් ගන්න අමාරු. හැබැයි ඒවා රාගයේ සමග සම්ප්‍රයෝග වී පිළිවෙත් සැකයක් නැත. ඒවා රාගයේ සමග සම්ප්‍රයෝගින් පිළිවෙත් සැකයක් නැහැ. ඒ නිසා සියලු කුසල සාභ්‍යාකසිත වීත රාගයේ හඳුන්වනු ලැබේ. ඒ කියන්නේ කිසිදු සැකයක් නැහැ. ලේස මාත්‍රයක හිතක්වත් ඇති කරගන්න අවශ්‍ය නැහැ. ඒවා සමග රාගයේ තියෙනවා කියලා. ඒ නිසා ඒවා විතරාග කියන ගණයට දැම්මා. එතකොට මේකෙදී ලෝභ මූල සිත් 8න් අන්‍ය වූ අකුසල සිත් 4ක් තියෙනවා. ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි. ඒක මේ දුක මුත්තක වෙනවා. මොකද ලෝභ මූල සිත් 8 තමයි මෙතනට එන්නේ. මේක ලෝභ මූල සිත් 8. ඊට පස්සේ අපිට හම් වෙනවා ඉතිරි ගත්තම මොනවද? අව්‍යාකත සිත් ගත්තම කුසල සිත් 21යි, ක්‍රියා සිත් 20යි, විපාක සිත් 36යි. එතකොට මෙතන අඩු වෙනවා ඇත්තටම ද්වේෂ මූල සිත් 2යි, මෝහ මූල සිත් 2යි කියන මේ සිත් 4 මේ දුකේට වැටෙන්නේ. ඒක දුක මුක්තක වෙනවා. දුක මුක්තක වෙනවා. ලෝභ මූල සිත් 8න් අන්‍යව අනුකුත අකුසල සිත් 4 සමග රාගයේ සංප්‍රයෝග නොවන බැවින් ඒවායේ සරාග බවක් නොමැත. පැහැදිලි. රාගයේ සංප්‍රයෝග නැහැ. නමුත් ඒවා රාගයේ නිමිති කරගෙන හටගන්නා නිසා රාගය සහිත භවෙහි ලේෂයක් එම සිත්වල ඇත. එතකොට මේවා රාගයේ නිසා රාගයේ හේතු වෙනවා මේවා හටගන්න. රාගය ලෝභය කියන එකනේ. ලෝභය නැත්තම් රාගයේ හේතු ප්‍රත්‍යක් තියෙනවා. ඒක ද්වේෂ මූල සිත නම් ගොඩක් පැහැදිලි. මොකද හේතුව දැන් ද්වේෂය හටගන්නේ මොකක් හරි කරේ ලෝභය තියෙන නිසානේ. බලාපොරොත්තු ප්‍රාර්ථනාව තියෙනකොට තමයි ඉෂ්ට නොවනකොට විනාශ වෙන්න යනකොට භය එන්නේ, ශෝකේ එන්නේ. ඒතර ද්වේෂ මූල ලෝභය පැහැදිලි. ඒ කියන්නේ තණ්හාය ජායති ශෝකෝ, තණ්හාය ජායති භයං කියලා බුද්ධ වචනේම තියෙනවා. අපිට කිපෙන්නේත් සමහරලාට යම් යම් අපේක්ෂා ප්‍රාර්ථනා බලාපොරොත්තු තියෙන නිසා. මෝහ මූල සිත් දෙකටත් ඒක පෙන්වන්නට පුළුවන්. දැන් උදාහරණයකට ලෝභය හේතු කරගෙන ඒක වර්ධනය වෙලා විචිකිච්ඡාව වෙන හැටි, ආත්ම සක්කාය දිට්ඨිය පවතිනකල් විචිකිච්ඡාව තියෙනවා කියලා එම අපිට ලෝභ මූල සිතේන සක්කාය දිට්ඨිය තියෙන. ඒ වගේ එකේ යම් ප්‍රමාණයක් පෙන්වන්න පුළුවන්. මොකද ලෝභය සියලු අකුසල් සිත් තමක නොයදුනාට ප්‍රත්‍යවීම පැහැදිලි කරන්න පුළුවන්. ඒ වායේ රාගය නිමිති කරගෙන හටගන්න නිසා රාග සහිත භවයේ ලේෂයක් එම සිත්වල ඇත. ඒ කියන්නේ රාගය නිසා හටගන්න නිසා රාගයේ සහිතයි කියලා උනම් කියත හැකි පරියායකින්. ඒ නිසා ඒවායි විතරාග බවද්ද නොමැත. ඒ නිසා විතරාග කිව්වම සම්පූර්ණයෙන් රාගෙන් තොර වෙන්නට, රාගෙන් දුරස් වෙන්නට ඕනේ. කුසල අභ්‍යාකත සිත් සම්පූර්ණයෙන් රාගෙන් දුරස් කියන එකයි මේ කියලා දෙන්නේ. අරවා රාගේ නැති වුණාට රාගෙට ළඟයි හිතයි. රාග හිතයි කියන්නේ රාගයේ හේතු කරගෙන හටගන්න. එබැවින් ලෝභ මූල සිත් වලින් අන්‍ය වූ අකුසල සිත්, ද්වේෂ මූල සිත් දෙක සහ මෝහ මූල සිත් දෙක මේ දුකෙහි සංග්‍රහ නොවේ, දුක මුක්තක වේ. ඔක තමයි පළවෙනි නිර්වචනය. එසේ වූ කල්ලි චේතෝපරිය ඥානය සියලු සිත් අරමුණු නොකරන සමහර සිත් පමණක් අරමුණු කරන ඥානයක් වේද? ඇයි මොකද සිත් හතරක් අරමුණු කරන්න හැ කියන ප්‍රශ්නය එනවා. එතකොට කියනවා නොවේය, එහෙම නෙවෙයි. අනෙක් දුකවල කියන ලද සිත් හතර සංග්‍රහ වී ඇති නිසා සදෝස සිත්, සමෝහ සිත් කියන තැන්වලින් ඒ සිත් ඇතුළත් වෙන නිසා චේතෝපරිය ඥානයෙන් සියලු සිත් බලන්න පුළුවන්. හැබැයි සමහර ආචාර්යවරු පොඩ්ඩක් වෙනස් මතයක් අතීතයේ කියලා තියෙනවා. සමහර තෙරුන් වහන්සේලා, නමුත් සමහර තෙරුන් වහන්සේලා එම සිත් හතරද විතරාග චිත්ත යන පදෙහි සංග්‍රහ කළා. උන්වහන්සේලා කියනවානේ මේකත් මෙතනට ගන්න කියලා කියනවා. මේකත් මෙතනට ගන්න. මේක ටිකක් අභිධර්මයට බර වෙයි අද දවසේ පොඩ්ඩක් පාඩම. කමක් නැහැ, ඒක දැනුමට හොඳයි. ගන්න කියලා කියනවා. ඔවුන්ගේ අදහසට අනුව මොකද ඇයි එහෙම ගන්නට කීවේ? විතරාග පදයට ඇතුළත් වීමට රාගයට ප්‍රතිපක්ෂ වීම අවශ්‍ය නොවේ. දැන් විතරාගකම සාමාන්‍යයෙන් අපිට එන්නේ රාගයට ප්‍රතිපක්ෂයි කියලා. දැන් උදාහරණයකට ඔය මහාසි ස්වාමීන් වහන්සේගේ ග්‍රන්ථයේ විපස්සනා ණය ප්‍රකරණයේදී උනාසි දක්වලා තියෙනවා. සරාගසිත කියලා කියන්නේ රාගයේ සහිත සිත. ද සරාගසිත සරාගසිතක් ලෙස මෙනෙහි කරනවා නේ ටෙක්නික් එකේදී. එතකොට රාගය යටපත් වෙනවා. සරාග සිත අවබෝධයෙන් සිතක් පමණයි කියලා අවබෝධ වෙනවා. එතකොට ඒ යටපත් වීම සිදු කරේ කුසල සිතකින්. එතකොට ඒ සරාග සිත නොට් කර නැත්නම් තේරුම් ගන්න සිතෙන් රාගය යටපත් වෙනවා. ඒ සිතට විතරාග සිත කියන්න පුළුවන්. සහ ඒ සරාග සිත නැති වුණාට පස්සේ ඇති වෙනවා පිරිසුදු සිතක්. ඒකට විතරාග සිත කියන්න පුළුවන්. ඒතරින් අදහස් කරලා තියෙන්නේ දැන් ද්වේෂ මූල සිත බලලා ද්වේෂය යටපත් වුණාම ඇති වෙන සිතට විතරාග සිත කියනට වඩා ඒකට කියන්නේ විත දෝෂ සිත. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රතිපක්ෂ භව. ප්‍රතිපක්ෂ බව වැදගත් කියන්නේ. එනිසා තමයි මේ ආච සමහර ආචාරවල මේක අර ද්වේෂ මූල මෝහ මූල සිද්දෙක් ගන්න නැත්නම් ප්‍රතිපක්ෂ බවක් නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. ප්‍රතිපක්ෂ බවක් නැහැ. එනිසා සමහර කෙනෙක් හිතන්නට පුළුවන් දැන් සදෝෂ එකටත් තමයි දැන් ද්වේෂයට ප්‍රතිපක්ෂයි ලෝභය කියලා. ද්වේෂයට වඩා වෙනස් ලක්ෂණ ලෝභයේ තියෙන බව ඇත්ත. එකට හටගන්නේ නැති බව ඇත්ත. හැබැයි ද්වේෂය ලෝභය ද්වේෂයට ප්‍රතිපක්ෂ ලෙස යටපත් කරන එකක් නෙවෙයි. එනිසා කවුරු හරි දුකෙන් ඉන්නකොට ක්ලබ් එකකට ගිහිල්ලා පාටි එකකට ගිහිල්ලා ඒක එන්ජොයි කරනකොට අපිට අපි කියනවා ඒ තරහ නැති වුණා, ශෝකේ නැති වෙලා දැන් එයා මත්පැන් හෝ වටේවර් එකක් එක එයා හොඳට සතුටින් සෝමනස්සෙන් ඉන්නවා එයා. ඒක ද්වේෂය යටපත් කිරීමක් නෙවෙයි. ඒකට කියනවා රිප්ලේස් කිරීමක්. නැත්තම් ද්වේෂයට අවස්ථාව නොදී ඉඳීමක් තමයි කරලා තියෙන්නේ. ප්‍රහාණය සිද්ධවන්නේ ඇත්තනම් ප්‍රතිපක්ෂ ධර්මවලින්. ද්වේෂය තියෙන තැනට ලෝභය ගෙනාවා කියලා ද්වේෂය යටපත් වුණා ලෙස සලකන්නේ නැහැ. ද්වේෂයට විරුද්ධව කුසල සිත ගෙනාවොත් තමයි ඒක යටපත් වෙන්නේ. ඒ විශේෂයෙන් මෛත්‍රිය ගෙනාවොත් ඍජු ප්‍රතිපක්ෂ යටපත් කිරීමක්, මොකක් හරි කුසලයක් ගෙනාවොත් ඒත් යටපත් වීමක් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි ඔය විරුද්ධ බව කියන එක වැදගත් වෙලා තියෙන්නේ. එතන හැබැයි කලාතුරකින් බුදුරජාණන් වහන්සේ කට්ටෙන් කට්ට අයින් කරනවා වගේ ද්වේෂයෙන් ලෝභයෙන් ද්වේෂය අයින් කරපු අවස්ථා තියෙනවා. එක අවස්ථාවක් තමයි ඒක හැමතැනම කොච්චර තැන්වල භාවිතා කරලා තියෙනවද දන්නේ නැහැ. ඒක එකක් තමයි නන්ද තෙරුන් වහන්සේගේ කතාවස්තුව. නන්ද තෙරුන් වහන්සේ කතාවස්තුවේදී නන්ද තෙරුන් වහන්සේ බොහොම දුකෙන් තමයි ඉන්නේ. ජනපද කල්යාණින් නොලැබීම, කතා කරන්න බැරි වීම ඉන්න කලින් බුදුරණාහිසගේ මොකද්ද වචනෙට බහැ කියන්න බැරි නිසා පැවිදි වුණා. එතකොට බොහොම දුකෙන් කනස්සල්ලෙන් තමයි ඉන්නේ, අනබිරතියෙන් ඉන්නේ. යන්න බෑ මොකද අයියාගේ ශාසනය. ඉතින් ඒක ටිකක් ගැළපෙන්නේ නැහැ සෝෂල් කොන්ටෙක්ස්ට් එකේ. ඉතින් කියාගන්න බෑ කෙලින් මට යන්න ඕනේ කියලා. ගෞරවය ලැජ්ජා මේ ඔක්කොම එක මිශ්‍ර වෙලා තමයි ඉන්නේ දැන්. අවුලක ඉන්නේ හොඳටම. එතකොට දැන් බුදුරණාහිසේ කරන්නේ මෙයාව එක්කන් යනවා නන්දව කොහෙටද තාවතින්ස භවනට ගිහිල්ලා සක්‍රදේවේන්ද්‍රයාගේ ඒ ඉන්න දිව්‍ය අංගනාවන් පෙන්නනවා. අර කළු රතු පාට කකුල් තියෙන, පරාපත බඳු කකුල් තියෙන ලස්සන දිව්‍ය අංගනාව ටිකක් පෙන්නනවා. එතකොට ඒ වෙලාවේදී එතුමාට අර දිව්‍ය අංගනාවන් සම්බන්ධයෙන් ලෝභය එනවා. ජනපද කල්යාණි සම්බන්ධිත ලෝභය නැති වෙනවා. ලෝභය සහ ද්වේෂය දෙකම. එතකොට ජනපද කල්යාණි සම්බන්ධව ලොකු බලවත් ඇල්මක්, ඒක ගලවනවා. ඊට වඩා ලස්සන රූපයක් දීලා ඒ වගේ මේ වෙලාවේ තිබෙන ශෝකයක්, ඒ ශෝකේ නැති වෙනවා ලෝභය නිසා බලාපොරොත්තුවක් ඇති වෙනවා මට. එතකොට ඒක නිකන් කට්ටෙන් කට්ට අයින් කරනවා වගේ තමයි පොත්වල කියලා තියෙන්නේ. ඒක එහෙම හැබැයි ඒක හැමතිස්සෙම අපි යොදන්නේ නැහැ. බුදුරජාණන්සේ ඒක යොදලා නැහැ. ඒක අපි එකපාර අනුමත කරන එකක් නෙවෙයි. මොකද ඒකෙන් අර ඒක නමුත් නන්දට ඒක වෙන විකල්පයක් තිබුණ නෑ බුදුරණස්. ඒක බණ කියලා, කය අසුභය ගැන කියලා, ජනපද කල්යاني ගැන කියලා, ජනපද කල්ය ගැන තුන්දාසගේ සහෝදරිය. ඉතින් එහෙම කියලා ඒක කරගන්නට ක්‍රමයක් තිබුණ නෑ. ඉතින් වෙන ක්‍රමයකින් තමයි ඒක ඉවත් කරලා දැම්මේ. ඒ නිසා ඒ වගේ කරපු අවස්ථා නැතුව නෙවෙයි. ඒකට හැබැයි කියන්නේ බලවත් දිව්‍යාංගනාවන් කෙරෙහි තිබිච්ච රාගයෙන් ජනපද කල්යاني කෙරෙහි තිබිච්ච රාගය යටපත් කරා කියලා කියන්නේ නැහැ. ඒක නිකන් වෙන තැනකට අරන් ගියා. ඊට පස්සේ එතන සයිකලොජිකලි මම බැලුවොත් එහෙම මට තියෙන අදහසක්. අතන තියෙන්නේ මනුස්ස අතර සම්බන්ධයක්. එතකොට ඒ බැඳීම හරි ප්‍රබලයි. අපේ සමාන ජාතිකය සම්බන්ධයෙන් තියෙන බන්ධනය ප්‍රබලයි සාමාන්‍ය. ඊට පස්සේ අතන ඒ වගේම මේක වර්තමාන භවයේ මගේ මේ භවයේම මනුස්සෙක් සම්බන්ධයෙන් තියෙන ආලයක් සහ පොඩි කාලේ ඉඳන් එකට ඉඳලා ලොකු බැඳීමක් දියුණු වෙච්ච එකක් ඒකේ වෙලාවේ. හැබැයි අතනදි වෙන්නේ ඊළඟ භවයේ තමයි මම ලබන්න තියෙන්නේ. එතකොට ඒක ටිකක් තාම ඉතින් ඒක දැනෙනවා අඩුයිනේ ඊළඟ භවයේ ආරවනකොට. ඒක කියන මේ භවයේදීනේ ඒක අපිට දැනෙන්නේ. වර්තමාන භවයෙන් අපි දැඩිව ග්‍රහණය කරගෙන ඒක හැතිනේ සාමාන්‍ය. ඒතර අනාගත භවයේ සම්බන්ධය. ඊට සහ ඒක වෙනත් දැන් මිනිස්සෙක් වෙලා ඉන්න නන්ද කුමාරී ස්වාමීන් වහන්සේට දිව්‍යාංගනාව. ඒතර මමත් උන්වහන්සේ දෙවියෙක් වෙන්න ඕන ඉස්සල්ලා. තොර ඒ නිසා මේක ටිකක් අර විසම ජාතික බවකුත් තියෙනවා. එතකොට මේ බලවත් මේ රාගයේ ලෝභය ඒ වෙලාවේ ඇති වුණාට මේක අර මුල් බැස ගන්න එකක් නෙවෙයි සාමාන්‍ය. ඒ නිසා ඊට පස්සේ බතක වාදයෙන් ආමන්ත්‍රණය කරවලා භික්ෂුන් වහන්සේලා ලවා පහසුවෙන් මේක දුරු කරලා භවනාව යොමු කරගත්තා. ඒ නිසා ඒක ලස්සන මනෝවිද්‍යාවක් එතන තියෙනවා කියලා මං හිතනවා. බුදුරණන්සේ ඒක තේරුම් ගන්න වෙන නැත්නම් රිස්ක් එකක් නේ. දැන් ඇත්තටම ඊට වඩා ලස්සන රූපයක් දීලා ඊට වඩා බලවත් රාගයකට අරන් ගිහිල්ලා දැන් ඊට වඩා නන්ද අතරමං වෙන්නට පුළුවන්. බුදුරණන්සේ ඒක තේරුම් ගන්න ඇති. මේ ජනපද කල්යාණයක තියෙන එක සමාන ජාතික මං උපකල්පනය කරනවා. උන්වහන්සේ හිතන්නේ නැති කියලා සමාන ජාතික දෙන්නෙක් අතර බොහෝ කල් ඉඳලා ආපු මේ වර්තමාන භවයේ තියෙන මේකක් සහ අර යනවා කියලා කියන්න බැරි වුණා ඉක්මනට ගිල එන්න කියන වචනේ ඇහුණා. ඒ වගේ නිකන් මේක හරි සංකීර්ණ දෙයක්. මේක ගලවන්න ලේසි නෑ. මේක අන්තෝ ජටා බයිජටා වගේ මේක අවුල් ජාලාවක් වෙනවා. මේකට අත ගහන්න යන්නේ නෑ බුදුරජාණන් වහන්සේ. මොකද දන්නවා මේක අමාරුයි මේක කරන්න. එතකොට හැබැයි අරක ඊට වඩා ලස්සන ඔබ්ජෙක්ට් එකක් ඒ කිව්වනේ නවදැඩි හේනක මේ වැඳිරිය වගේ කියලා අන්තිමට වචන කියවෙන මට්ටමටම අරක ලස්සනයි. ඒක හිතමුලා ඊට වඩා ලස්සන එකක් දුන්නනේ ඊට වඩා. හැබැයි තේරෙන්න උනාස් මම තේරුම් ගන්න විදිහට ඒක බලවත්ව එකපාර නිකන් වටිනා ඔබ්ජෙක්ට් එකක් වුණාට ඒකේ පදනම් වෙනස්. එතන තියෙන විසම ජාතික භව දෙක. ඒ කියන්නේ දෙවියෝ සහ මිනිස්සුයෝ අතර. කොහොමුණත් අපි අපේ ජාතියේට තමයි කැමති. අපේ ජාතිය කියන්නේ මනුස්ස වර්ගයාට තමයි අපි කැමති සමහර. ඊට පස්සේ ඒ බන්ධනය ගැඹුරු වෙන්නේ එහෙමයි. ඊට පස්සේ මනුෂ්‍ය ජාතික සහ දිව්‍ය සහ ඒක ඊළඟ භවයේ අපේ තියෙන එක මේ වර්තමාන භවයේ කොහොමත් මම තමන් මැරිලා ගිහිලා උපදින්නට ඕනේ සිල් රැකලා. එතකොට ඒක නිකන් දුර තියෙන එකක් සහ ඊළඟ භවය. එතකොටත් ඒක වෙනස් වෙනවා. අදහස වෙනස් වෙනවා. සහ වර්තමාන භවය නෙවෙයි ඊළඟ භවයේ සම්බන්ධයෙන් තියෙන. ඒ නිසා ඔය පැතිවලින් ඒක දුර්වල එකක් ලෙස තියෙනවා. එතකොට ඊළඟට ඒ ලෝභයට බුදුරණන් අහසට ඇටැක් කරන්න පුළුවන් වුණා. පහර දෙන්න පුළුවන් වුණා වෙන ක්‍රමවලින්. ඉතින් ඒ නිසා මම අදහසක් ලෙස කිව්වේ මේක දැන් වීත අපි නැවත මාතෘකාවට આવොත් එහෙම වීතරාගී භාවය කියලා කියන්නේ ලෝභයට ප්‍රතිපක්ෂ භාවය කියලා අර්ථකථනය කරනවා. ඒතර සමහර ආචාර්යවරු කියනවා එහෙම අවශ්‍ය නැහැ. ඔවුන්ගේ අදහසට අනුව වීතරාග පදයට ඇතුළත් වීමට රාගයට ප්‍රතිපක්ෂ වීම අවශ්‍ය නොවේ. රාගයේ සමග සම්ප්‍රයෝග නොවීමම ප්‍රමාණවත්. රාගයේ සමග යෙදෙන්නේ නැත්නම් එපමණකින්ම වීතරාග කියන්න පුළුවන්. සෝරි මන්ද සමහර අභ්‍යාකත සිත් වීතරාග පදයට ඇතුළත් වන්නේ රාගයට ප්‍රතිපක්ෂ නිසා නොව රාගයේ සමග නොයදීම නිසා. දැන් උදාහරණයකට සෝමනස්ස සහගත නැත්නම් සුඛ විපාක කාය විඥානේ මොයි රාගයට ප්‍රතිපක්ෂ බවක් නැහැ. රාගෙට හිතයි අතරම ගත්තා. ඊට පස්සේ දුක්ඛ සහගත කාය විඥානේ රාගෙට ප්‍රතිපක්ෂ බව කියලා එකක් නැහැ. ඒ නිසා ඒවල ඒවා වීතරාග ගණයට දාලා තියෙන්නේ ඒවා රාගෙට ප්‍රතිපක්ෂ නිසා නෙවෙයි රාගෙට හිත රාගෙ නොයදෙන නිසා. ක්‍රියාසිත තමයි ක්‍රියාසිත කියන එකත් රාගේ දුරු කරන එක නෙවෙයි දුරු රාගේ දුරු වෙච්ච సంతාන උපදින එක. ඒ නිසා ඒ මේක හේතු කරගෙන අවශ්‍ය නැහැ රාගයේ සමග සම්ප්‍රයුක්ත නොවීම ප්‍රමාණවත්ය. මන්ද සමහර අභ්‍යාගත සිත් වීතරාග පදයට ඇතුළත් වන්නේ රාගයේ ප්‍රතිපක්ෂ නිසා නෝ රාගයේ සමග නොයදීම නිසා. ඒ නිසා ලෝභ මූල සිත් අටෙන් අන්‍ය වූ අකුසල් සිද්ද වීතරාගෙන පදේ සංග්‍රහ කළ හැකි බව ඔහු අදහස් කළ. සදෝස දුකෙහි අර්ථයද මේ ක්‍රමයට තේරුම් ගත යුතුය. ඒක අපි තේරුම් ගමු. සදෝස දුක්කොම ද්වේෂ සහිත සදෝසං චිත්තං කියලා කියනකොට අපිට එන්නේ දෙවෙනි එක සදෝසං චිත්තං වීත දෝසං චිත්තං කියන පද දෙක ගත්තම සදෝස චිත්ත කියලා කියන්නේ ද්වේෂ මූල සිත් දෙක ඉතිරි කුසල සිත් 21ක් අභ්‍යාකත අභ්‍යාකත විපාක්‍රියා සිත් ටිකත් ඒකට ඇතුළත් වෙනවා. හරි. එතකොට ඒකෙත් අර නිර්වචනයමයි ද්වේෂ මූල සිත් දෙකයි සියලු කුසල සාභ්‍යාකත සිත්. මෙම දුකෙහි ද්වේෂ මූල සිත් දෙකෙන් අන්‍ය වූ අකුසල සිත් 10 ලෝභ මූල සිත් 8යි මෝහ මූල සිත් 2යි සංග්‍රහ වෙන්නේ. නමුත් සමහර තෙරුන් වහන්සේලා එම 10යිද වීත දෝෂ චිත්ත යන පදයේ සංග්‍රහ කරනවා. මොකද ඒක අපි නැවත කිව්වොත් එහෙම පළවෙනි මතයේ හැටියට වීත දෝෂ වෙන්නම් ද්වේෂයට ප්‍රතිපක්ෂ වෙන්න ඕනේ. එතකොට ද්වේෂයෙන් නැසන එකක් වෙන්න ඕනේ. අකුසලයේ අකුසලයට ප්‍රතිපක්ෂ නැහැ. දැන් ඒක උදාහරණයකට ද්වේෂ මූල සිතක් තියෙනකොට අපි මානසිකව වැටිලා දුකෙන් ඉන්නකොට සමහර කෙනෙක් ක්ලබ් එකකට ගිහිල්ලා කාලා බීලා නටලා ඒ ලෝභ මූල සිත ඇති කරගන්නවා. එතකොට ද්වේෂය අමතක වෙන එක වෙනම දෙයක්. නමුත් ඒකෙන් මතක තියාගන්න ලෝභයෙන් ද්වේෂය යටපත් කරා කියලා කියන්න බෑ. එහෙම කියන්නේ නෑ. අකුසලෙන් අකුසලය යටපත් කරනවා කියන එකක් කරන්නේ නෑ. ද්වේෂය යටපත් කරන්නට ඕනේ නම් ඔබ එක්ක මෛත්‍රී වඩන්නට ඕනේ. ඒක ඍජුවම යටපත් කරන්න නැත්නම් මොකක් හරි කුසලයක් වඩන්නට ඕනේ. එතකොට තමයි ද්වේෂය යටපත් වුණා කියන්නේ. ද්වේෂය තියෙන තැන විනෝද වෙලා ලෝභය ඇති කරගෙන ද්වේෂය මදකට වෙන අයින් කරගත්තා කියන එක ද්වේෂය ලෝභයෙන් රිප්ලේස් කරා කියන එකක් කියන්නේ අපි. ද්වේෂයට අවකාශ දෙන්නේ නැතුව වෙන එකක් ගෙනාවා. එහෙම වුණා. දැන් උදාහරණයකට එහෙමත් තියෙනවා. දැන් උදාහරණයට අපි සිල් දන් දිදී ඉන්න කෙනා සිල් රකින්න යනවා. ඊට පස්සේ මෛත්‍රී භාවනා වඩන කෙනා කරුණාව වඩනවා. විදර්ශනා වඩන කෙනා සමතේ වඩනවා. එතකොට සමතේ වඩලා විදර්ශනාව යටපත් කරා නෙවෙයි. එක කුසල සිතෙන් අනිත් කුසල සිතට ගියා කියලා අර පළවෙනි කුසල සිත හෝ පළවෙනි ක්‍රියාව යටපත් වුණා නෙවෙයි. භාවනා කර කර ඉන්න කෙනෙක් ධර්ම ඉගෙන ගන්න ගියා කියලා බණක් අහන්න ගියා කියලා භාවනාව ධර්මය ඇසීමෙන් යටපත් කරා කියලා එකක් නැහැ. එතන තියෙන අවකාශ වෙන සිතක් අවකාශ ලැබනවා. වෙන සිතක් උපදිනවා කියන එක. ප්‍රහාණය කිරීම යනු ප්‍රතිපක්ෂ දෙයක් ගේන්නට ඕන. පහයක දෙයක් ගේන්නට ඕන. එතකොට ප්‍රහාණය සිද්ධ වෙන්නේ. ඒ නිසා ඒක අපි හොඳට මතක තියාගන්නට ඕනේ. සමහර ආචාර්යවරු ඒ නිසා ලෝභ මූල සිත් 8යි මෝහ මූල සිත් 2යි කියන ඒවා මේ දුකෙන් විනිර්මය එළියට ගත්තා. සමහරව ඒක මෙතනට ඇතුළත් කරා. මොකද අපි ඉස්සලා කිව්වා වගේ ප්‍රතිපක්ෂ භාවය විතරක් අවශ්‍ය නෙවෙයි. ප්‍රතිපක්ෂ භාවය අවශ්‍ය නැහැ. හුදු ද්වේෂයේ නොයදී මාත්‍රයේම ප්‍රමාණවත් නිසා. ඒ නිසා හොඳට මතක තියාගන්න අපේ ධර්මයේ ඒතර මේකේ ධර්මයේ හැටියට සාමාන්‍යයෙන් අකුසලයක් යටපත් කරන්න ඕනේ කුසලයකින් මිසත් අකුසලයකින් නෙවෙයි. ඒක කියන්නේ හැබැයි බුදුරජාන් වහන්සේ ඉතාම කලාතුරකින් ඒක යොදාගෙන තියෙනවා. හොඳම උදාහරණේ මොකද්ද? නන්ද කුමාරයාගේ වස්තුවේදී ජනපද කල්යාණී කෙරෙහි තිබිච්ච අතිශය බලවත් කැමැත්ත රාගය ආලය දිව්‍යාංගනාවන් කෙරෙහි ආලයෙන් යටපත් කරා කියනට වඩා ඒක රිප්ලේස් කරලා ඊට පස්සේ ඒක දුර්වල ඇලීමක් නිසා ඒකට පහර දීලා එතනින් ඒ රාගය ගලවලා උන්වහන්සේ නිවන් මඟ පෙන්නලා දෙනවා. ඊට පස්සේ නෝ සමෝහ දුකේ කියලා එක සමෝහං චිත්තං කියන එක ඒක මම පොඩක් අද පොඩි මොනවාද ප්‍රෝග්‍රෑම් එකක් තියෙන අපිට රෙකෝඩින් වලට ඒ නිසා ඒකට මෙවන්නේ මම මේ දෙකෙන් අද දේශනාව අවසන් කරනවා. අපි අද කතා කරා වැදගත් කරුණු ටිකක් සබ්ජෙක්ටිව් එක්ස්පීරියන්ස් කියලා තමන්ට දේවල් දැනෙන ආකාරයත් ඒවා පරචිත්ත විද්‍යාන ඥාණයෙන් දත හැක්කේ මොකද්ද දත නොහැක්කේ මොකද්ද කියන එක අපි තේරුම් ගත්තා කියන්නේ ඒක දැනීමක් විතරයි ඒක විඳීමක් නෙවෙයි කියන එක අපි තේරුම් කරා. ඊට පස්සේ මේ සරාග චිත්තය ඊට පස්සේ වැදගත් එකක් කතා කරා අභිඥාව කියන එක විදර්ශනාවට පාදක වෙන හැටි අපි කතා කරා. සරාග චිත්ත විතරාග චිත්ත කියන බෙදීම කතා කරා. මේකේ අපි විශේෂයෙන් කතා වුණා අකුසලයේ අකුසලෙන් යටපත් කරන්න බැහැ කියන එක. සදෝස දුකෙත් එහෙමයි. ද්වේෂයෙන් ලෝභයවත් ලෝභයෙන් ද්වේෂයවත් යටපත් වෙනවා කියලා ගන්න වෙයි තියෙන්නේ. ඒක රිප්ලේස් වීමක් සිද්ධ වෙන්නේ. අකුසල යටපත් කරන්නම් කුසලයක්ම ගෙනෙන්නට ඕනේ. පහ එක කුසලේ පහතබ්බ අකුසලේ වෙන්නේ. ඒක තමයි සාමාන්‍ය සාසනික ක්‍රමය. ඒ නිසා අපි කවදාවත් දුකෙන් ඉන්න කෙනාට මත්පැන් පානය කරමින් හිත රිලැක්ස් කරගන්න කියන අවවාදය දෙන්නේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේ කලාතුරකින් යොදලා තියෙනවා මේක. අපි ඒක දීර්ඝව කතා කරා. නන්ද කුමාරයාගේ වස්තුවේදී ජනපද කල්යාණී කෙරෙහි තිබිච්ච රාගය දිව්‍යාංගනාවන් වැඩි ඉතාම ලස්සන රූපයක කෙරෙහි රාගයට පරිවර්තනය කරලා මාරු කරලා උන්වහන්සේ නන්ද කුමාරයාගේ ඒ රාගය කටුවෙන් කටුව ඉවත් කරා කියන දෙයක් කරා. කට්ටෙන් කට්ට ඉවත් කරනවා වගේක් කරා. එතනදී අපි කතා කරන්න යදුනා ජනපද කල්යාණී කෙරෙහි තිබිච්ච ලෝභයේ රාගයේ ඉතා බලවත් එකක්. මොකද සමාන ජාතික මනුස්ස ජාතිකයන් අතර තිබිච්ච එකත් සහ මේ භවයේ තියෙන එකක්. දිව්‍යාංගනාව ලස්සන රූපයක් වුණාට ආකර්ෂණීය වුණාට ඒක තාම විසම ජාතික දෙවියෙක් සහ මිනිස්සෙක් අතර තියෙන එකක් සහ ඊළඟ භවයක බලාපොරොත්තු වෙන තියෙන එකක්. ඒ නිසා එතන ඉතා වැදගත් මාතෘකා ටික අපි කතා කරා දර්ශනීය හිත සම්බන්ධයෙන්. ඒතර පරිචිත්ත විඥාන ඥාණයෙන් මේ විදිහට මේ මිනිස්සෙකුගේ සත්ත්වයෙකුගේ සිත් වර්ගීකරණය කර කර බලන්නට පුළුවන්. ඊළඟ දවසේ මම ඉතිරි සිත් ටික ගැන සාකච්ඡා කරන්නම්. දවසක් දෙකක් විතරයි සිත් ටික කතා කරලා ඉවර කරන්න. දීර්ඝව කතා කරාම ඊට පස්සේ මේ පරිචිත්ත විඥාන ඥාණය උපදවා ගන්න ක්‍රමය සහායක තාමගත කරගන්න බලවත් කරගන්න එක සහ රුධිරය බලන්නේ නැතුව ඍජුවම සිත බැලීමේ ක්‍රමය දක්වා අපි විස්තර කරලා අපිට දවස් දෙකකින් හෝ තුනකින් මේ පාඩම අවසන් කරලා පුබ්බේ නිවාසාන ස්මති ඥානය කියන ඉතා ලස්සන දීර්ඝ අභිඥා පාඩමට ප්‍රවේශ වෙන්න පුළුවන්. එහෙනම් මම අද දේශන අවසන් කරනවා. විනාඩි මම 6:10 කාල වෙනකොට පන්තිය නවත්තන්නට ඕනේ. පොඩි පටිගත කිරීම කීපයක් තියෙන නිසා අපි ඉක්මනින් මේ ප්‍රශ්න ටික අහලා අවසන් කරමු. ඉතින් අවසන්. අවසරයි ගෞරවනීය
භාවනාව සිදු කළා.
හරි.
ඉදිරියට ස්වාමීන් වහන්සේ ඒ ප්‍රදේශ බලාපොරොත්තු වෙනවා. ස්වාමීන් වහන්සේ ඒවත්
මට බලන්න ආවල් වෙලාවක් හම්බුනේ. එතකොට දැන් බලමු ආපෝ කසිනෙන් කීවෙනි ධානයේ දීපදෙව්ද?
වායෝ
සමායෙන් හරි. වායෝ කසිනෙන් ආරම්භ කළා කීවෙනි ධානයේ දක්වා ගියාද? හතරවෙනි ධානයේ දීපදෙව්ද? හතරවෙනි ධානයේ දීපදෙව්ද? එතකොට පළවෙනි ධාන හතරම වශී කළා තියෙන්නේ ප්‍රමාණවත්. හරි හරි.
එහෙනම් මේක හරියට පරිභාෂය නිමිත්ත ආවේ මේ අර ස්ටැටිස් වලාකුළු කොටසක් වගේ එකක් තමයි යන්නේ.
හා හරි හරි. ඒ කියන්නේ මේ 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 නිකන් දුම් තද දුමාරයක් වගේ.
ඔව් වලාකුළු.
වලාකුළු කියලා වලාකුළුක් වගේ කියන්නේ
චලනියක් වුණා. ඉතල නිකන් හැඩයක් නැතුව චලනිය වුණා. ඊට පස්සේ අර මාව.
හරි. ඒ වලාකුළු කියන එකෙන් වලාකුළු කියලා කියන්න එපා. ඒක තද මීදුමක් වගේ. ඒක දැන් ඝන මීදුම වුණත් අපිට වලාකුළක් වගේනේ පේන්නේ. ඉතින් ඒ නිසා මේ මේ ඒක මීදුම් මොකද කියන්නේ ඒක දුමක් කියලා අපි අර්ථකථනය කරන වලාකුළ කියලා ඔබතුමියට ඒක අර්ථකථනය කරන්න පුළුවන්. මොකද හේතුව ගොඩක් ඝන දුමාරය වලාකුළක් ලෙස පේනවනේ. ඉතින් ඒ නිසා මේ මේ ඒ නිමිත්තමනේ දෙකටම එන්නේ නේ හැම ධානයකටම. ඊට පස්සේ දැන් ඒක උගුල්ලවලා ආකාසානං ඡායතන ආදී ධානයට වලට උත්සාහවත් වෙන්න.
එතකොට ස්වාමීන් වහන්සේ මට ගැටු දෙකක් තියෙනවා. එක තමයි මේ නිමිත්ත වර්ධනය කරන්නේ. එතකොට ඔය
ඒ වලාකුල කියලා කිය ඔබතුමේ වලාකුල වායු කඳ ඒක තමයි වර්ධනය කරන්නේ. ඒක වර්ධනය
කරනවා. ඊළඟට මේ ස්වාමීන් වහන්සේ මේ අර දිවසෝත්ත අභිඥාව කියන
ඒක අප්ලෝඩ් කරලා නැහැ මේ කට්ටියම නම් කරලා තියෙනවා. දිබ්බසෝතය සම්පූර්ණයෙන් කරාම මේ කියන්නේ මේ යා මේකට එන හැටි ඊට පස්සේ එන්ටර් වෙන හැටි ඒක කරා. මේක අප්ලෝඩ් කරලා නැතුව ඒක මම මතක් කරන්න ගන්න බැරි තමයි ඇත්තේ. මම පන්ති තුනක් කරා මේ සෙමෙස්ටර් එකේ. මේ හතරවෙනි පන්තිය මම කරා. ඒක අපි දාගන්න කිව්වම හරි.
ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සියලුම ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා. තෙරුවන්
සරණයි. තෙරුවන් සරණයි.
අවසරයි ස්වාමීන් වහන්සේ. තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි.
එහෙනම් දුක අටක් දීලා තිනනේ අපි චේතෝ පරිඥාණය යටතේ අද සාකච්ඡා කරන සාකච්ඡාවේදී.
ඔව්.
ඒක මේ චිත්තානුපස්සනාවේ සත්පට්ඨාන සූත්‍රයේ චිත්තානුපස්සනාවේ තියෙන අටම නේද? එතෙන්දී අර තමන්ගේම සිත දිහා ඒ විදිහට බලලා ඒ අටමනේ කිරීම තමයි චිත්තානුපස්සනාවේ කියද දක්වලා තියෙන්නේ නේද කියන එකයි මගේ ප්‍රශ්නේ.
නැහැ මෙහෙමයි. එතන ભેද දෙකක් තියෙනවා. එකක් තමයි චිත්තානුපස්සනාවේ ලෞකික සිත් විතරයි. මෙතන ලෞකික ලෝකෝත්තර දෙකම අරන් තියෙනවා. ඒක තමයි පළවෙනි වෙනස. දෙවෙනි එක තමයි අරකෙදි කරන්නේ නිස්සත්ත්ව නිජීව ලෙස සහ අනිත්‍ය දුක් අනාත්ම ලෙස බණන එක. මේක කරන්නේ හුදු දැන ගැනීම පමණයි. හරිනේ. ඊට පස්සේ අනිත් එක තමයි චිත්තානුපස්සනාවේදී ආධ්‍යාත්මික බාහිර දෙකම බලනවා. ඒ කියන්නේ තමන්ගේ සිත් බලනවා, අනුන්ගේ සිත් උපකල්පනය කරනවා. ඒ කියන්නේ අනුන්ටත් පහළ වෙන්නේ මේ වගේම සරාග සිතක්, වීතරාග සිතක්, වීත දෝෂ සිතක් කියලා ඒක උපකල්පනය කරමින් ඒක විදර්ශනාවට ලං කරන්නට ඕනේ අනුමාන වශයෙන්. එතකොට ඒ නිසා චිත්තානුපස්සනාවේ තමන්ගේ සිත් බැලීම, අතීත සිත් බැලීම, පහළ වී හැකි සිත් බැලීම කරනවා. ඒ වෙලාවේ පහළ වෙනවා නම් ඒකත් නැවත බැලීම සිද්ධ කරනවා. සහ අනුමාන වශයෙන් අජ්ජත්තං වා චිත්තේ චිත්තානුපස්සී විහෙරති, බහිද්ධාවා චිත්තේ චිත්තානුපස්සී විහෙරති කියන නිසා අනිත් සත්වයන්ටත් පහළ වෙන්නේ මෙබඳු සිත් කියලා. ඒවත් නිස්සත්තයි, නිජීවයි, ශූන්‍යයි කියලා ඒවා සම්බන්ධයෙන් විදර්ශනා මානසිකාරය සිද්ධ කරන්නට ඕනේ. වෙනස තියෙන්නේ දැන් චිත්තානු පරිචේතෝ පරිඥාණයෙන් තමන්ගේ සිත බැලීම කියලා එකක් නැහැ. ඒක ඉතින් ඒකට විශේෂ ඥානයක් අවශ්‍ය නැහැ නේ. එතකොට චිත්තානුපස්සනාවේදී තමන්ගේ සිත් විනා මානසිකාරය කියලා අනුන්ගේ සිත් දෙකම කරනවා. අරකෙදි අනුන්ගේ සිත් විතරයි චේතෝ පරිය නිසා පරචිත්ත කියලා විජානනනේ. වෙනස අනිත් වෙනස තමයි මේක චිත්තානුපස්සනාවේදී නිස්සත්ත නිජීව ලෙස බලනවා සිත් සහ අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෙස බලනවා. මෙතනදී හුදු ලේබල් කිරීමක්, නාමකරණයක් තමයි අපි සිද්ධ කරන්නේ.
සමහරවිට ඒක නිසා තමයි මගේ ප්‍රශ්නේ ඇහුවේ. එතකොට දැන් ඔබ වහන්සේ කියන්නේ අභිඥා ලාභියෙකුට අභිඥාව ලැබලා ඊට පස්සේ විපස්සනාට යන්න පුළුවන් කියන්නේ. තේම කෙනෙකුට එතකොට චිත්තානුපස්සනාව කිරීමේදී
පුළුවන් හොඳට පුළුවන්. ඒකයි කිව්වේ අභිඥාව තිබීම විදර්ශනා පහසු කරන්නක් ඇත්තට.
තෙරුවන්
සරණයි.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. මම දේශනාවක ඇහුවා සංගත සහ සංගත ධර්ම කියලා. එතකොට නිර්වාණය අසංගත ධර්මයක් කියලා පැහැදිලි කරලා තිබුණා. මට දැනගන්න ස්වාමීන් වහන්සේ, එතකොට නිර්වාණයට යන හේතු අපි ඇති කරගන්න නිසා ඒක අසංගත ධර්මයක් කොහොමද කියන්නේ ඩිෆරෙන්ෂියේට් වෙන්නේ සංගත ධර්ම සහ අසංගත ධර්ම කියලා?
දැන් උදාහරණයකට මේක තමයි සසර උදාහරණයක්. මේක තමයි නිවන කෙටි උදාහරණයක් මම ගන්නෙ. එතකොට අපි සසර ඉඳලා නිවනට යනවා හිතන්නකෝ. සසර ඉඳලා මේක සසර මේක නිවන බෝට්ටුවෙන් අපි මේ ඉවුර ඉඳලා අනිත් ඉවුරට යනවා. දැන් මේ ඉවුර ඉඳලා අනිත් ඉවුරට දැන් හිතන්න නිසාමනේ සසර නිවන පැත්තකින් යනවා. මේ ඉවුර ඉඳලා මේ ඉවුරට යනකොට බෝට්ටුවේ තමයි යන්නේ මම. බෝට්ටුව නැතුව මට මෙතනට යන්නට බෑ. බෝට්ටුව තමයි හේතුව. දැන් මෙතනට යෑමේ හේතුව ඔබතුමෙත් කියවේ කියන්නේ නිවනටපත් වෙන්නට හේතු සකස් කරන සීල සමාධි ප්‍රඥා දියුණු කරන්නට. එතකොට තියෙන ඉවුරකට බෝට්ටුවෙන් යනකොට බෝට්ටුව ගමනේ හේතුව බව ඇත. මේ බෝට්ටුව මේ ඉවුර සකස් වීමට මොනවා හරි දායකත්වයක් දීලා තියනවද? නෑනේ. මේ ඉවුර ඉට් ඔල්රෙඩි එක්සිස්ටඩ් නේ. ඒක කලින්ම තිබිච්ච එකක්. එතකොට බෝට්ටුවෙන් කරේ තියෙන ඉවුරට ගියපු එකනේ. ඒ නිසා බෝට්ටුවක් උපකාර වුණාට මේ ඉවුරට යන්න, මේ ඉවුර බෝට්ටුව නිසා සකස් වෙච්ච එකක් නෙවෙයි. සංකත කියන එකේ තේරුම ඒ හේතුව නිසා සකස් විය යුතුයි, නිර්මාණය විය යුතුයි, හටගත යුතුයි. ඒක නිසා පැවතිය යුතුයි. බෝට්ටුව තිබුණත් නැතත්, කවුරු ගියත් නැතත් ඉවුර තියෙනවනේ දෙකට. හරි, නිර්වාණයේ ධාතුව තියෙන එක සත්‍යයන් වෙනුවෙන් තියෙනවා කියන්නේ ඒක සුදුසු නෑ. නිර්වාණය කියන එක තියෙන එකක්. ස්කන්ධයන්ගේ අනුත්පාද නිරෝධය භවයට විරුද්ධ දෙය. එතකොට ඒක හැම කල්ලිම තියෙන එකක්. ඒක සත්‍යයන් වෙනුවෙන් තියෙනවා. ඒක පර්පස් එක සත්‍යයන් බේර ගැනීම එහෙම ගන්න නෙවෙයි. ඒක තියෙනවා. ඒකට අපි යන්නට ඕනේ. ඒකට අපි යන්නට. දැන් මුහුද මොකද ජලයක් තියෙනවා. ජලයේ තියෙන්නේ මිනිසුන්ගේ මේකට කියලා කියනවා නේද? ජලයේ තියෙනවා. අපි කියලා එකෙන් ප්‍රයෝජන ගන්නවා. ඒ වගේ නිර්වාණ ධාතුව පවතින එකක්. ඒකට යන්නට සීල සමාධි ප්‍රඥා ඕන කියන එක වෙනම දෙයක්. නමුත් සීල සමාධි ප්‍රඥා නිසා නිවන සකස් වුණා නෙවෙයි, නිවන හටගත්තා නෙවෙයි. කවුරුත් සීල සමාධි ප්‍රඥා පූර්ණ නොකරන කාලවලදීත් නිර්වාණ ධාතුව පවතිනවා. ඒ නිසා මේ පැහැදිලිද? ඒ නිසා නිවන කියන එක හේතු නිසා හටගන්න හෝ පවතින දෙයක් නෙවෙයි. කවුරුත් ගියත් නොගියත් නිවන පවතිනවා. පැහැදිලි නේද?
පැහැදිලි
සම්මාස ගොඩක් ඉන්නවා. හොඳයි. එහෙමනම් අපි අද අවසන් කරමු. පොඩි පටිගත කිරීම වගේක් තියෙන නිසා ආයතනේ. අද දවසේදීත් ආයකත්වය දරලා තියෙන සරෝජා දිසානායක බිරිඳ සහ සකී සහ රුචි දියණියන් විසින් තමයි බලාපොරොත්තු ලෙස මීට වසර 6කට පෙර පරලොව සැපත් සැමියා මහාචාර්ය ධම්මික ගංගනා දිසානායක මහතාට සහ සියලු මියගේ ඥාති හිතවතුන්ට පිං පිරිමිණියට බලාපොරොත්තු. ඉතින් අපි ආශිර්වාද කරනවා මහාචාර්ය ධම්මික ගංගනා දිසානායක මහත්මා ඉන්නා වූ තැනකින් සාදු සාදු කියා තමන්ගේ බිරිඳ දියණියන් විසින් සිදු කරවා වූ සිදු කෙරවා වූ මේ ධර්ම දානමය පින අනුමෝදන් වීමෙන් එතුමාගේ භවගමන සුවපත් වේවා, දුකෙන් අත මිදේවා, සැපෙන් අභිවර්ධනය වී ඉක්මනින්ම කල්යාණ මිත්‍ර ආශ්‍රය තුලින් නිවනින්ම සැනසීම ලබාවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම මේ පවුලේ මියගිය අවශේෂ ඥාති වර්ගයාද පින් බලාපොරොත්තු වෙන කෙනෙක් සිටිනම් සතුටු සිතින් පින් අනුමෝදන් වීමෙන් ඔවුන්ගේ භවගමන සුවපත් වේ, නිවනින්ම සැනසීම ලබත්වා කියලා අපි ආශිර්වාද කරනවා. එම සරෝජා දිසානායක බිරිඳට සහ සකී සහ රුචි දියණියන්ටත් ධර්මඥාන භවනාඥාන දියුණු කරගෙන තව තවත් උතුම් ලෙස ප්‍රතිපත්ති පූර්ණය කරගන්නට, ලෞකික ලෝකෝත්තර ආධ්‍යාත්මික දියුණුව වර්ධනය කරගන්නට මේ ධර්ම දානමය කුසලය හේතුපනිශ්‍රේ වේවා කියලා මම ආශිර්වාද කරනවා. නිරෝගී සුව සම්පත් ලැබේවා. IIT ධර්ම ආයතන වැඩවාසය කරන සියලුම ස්වාමීන් වහන්සේලාටත් ආශිර්වාද කරනවා. අපි සතුට සිතින් අනුමෝදන් වෙනවා. ඉතින් අවසාන වශයෙන් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමෙන් රැස්ුණා වූ කුසලය අපි හැම දෙනාගේම නම් මිය පරලෝකයේ ඥාති වර්ගයා පින් අනුමෝදන් වීමෙන් දුකටපත් වූ දුකෙන් අත මිදෙත්වා සැපයටපත් වූ සැපෙන් අභිවර්ධනය වී නිවනින්ම සැනසීම ලබත්වා ආත්මාරක්ෂක වූද ලෝකපාලක වූද මෙම සෙනසුනට අධිග්‍රහිත වූද සම්යද්දෘෂ්ටික දිව්‍ය රාජ මණ්ඩලය පින් අනුමෝදන් වීමෙන් දෙවියෝද දිව්‍යමය ආයු වර්ණ සැප බල ප්‍රඥාවන්ගෙන් වැඩි බුද්ධ ශාසනයේද චිරාත් කාලයක් ආරක්ෂා කොට දෙවියෝද ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින්ම නිවනින්ම සැනසීම ලබත්වා කියලා පින් අනුමෝදන් කරමු. අවසාන වශයෙන් මේ ධර්ම දේශනා මාලාව ඉතාම හොඳින් සංවිධානය කරමින් කටයුතු පවත්වාගෙන යන අපේ දිලු දිසානායක මෙතනියගේ සියලු සම්‍යක් ප්‍රාර්ථනා සමර්ථ වේවා. තව තවත් උතුම් ලෙස ධර්ම දාණය ලබා දෙන්නට ශාසන චිරස්ථිතිය පිණිස කටයුතු කරන්නට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සහ ප්‍රාර්ථනීය බෝධියකින් නිවනින් සැනසෙන්නට මේ පින හේතු උපනිශ්‍රේ වේවා කියලා මම ආශිර්වාද කරනවා. අවසාන වශයෙන් ධර්ම ශ්‍රවණය කර හැම සියලු දෙනාටම තව තවත් භාවනා කරන්නට ධර්මඥානෙ දිනු කරගන්නට හිත පහළ වේවා. භාවනා කරගෙන යන අයගේ භාවනාවන් පාසුවෙන් දිනු වේවා. සියලු දෙනාටම මෙලොව දිනුව පරලොව සුගතිය කෙරවර නිවන සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා මම ආශිර්වාද සිද්ධ කරනවා. ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදං වෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්කන්තු ත්වං සදා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බානපත්තියා ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම්මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයාවහං හෝතු සබ්බ දුක්ඛා පමුඤ්චතු සාදු සාදු සාදු.